අද නොදුරු සිනමාවෙන් අපි සූදානම් වන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වෙමින් ඇති ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් පිළිබඳව කතාබහ කරන්නට. මායා නම් ශ්‍රී ලාංකික චිත්‍රපටය මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වෙමින් තිබෙනවා. ජනප්‍රිය ධාරාවේ සිනමා නිර්මාණයක් කිව්වොත් මා නිවැරදි. මේ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රංජන් රාමනායක. තරමක මතභේදාත්මක චිත්‍රපටයක් එක් පැත්තකින්. මේ පිළිබඳව අද අපි නොදුරු සිනමාවෙන් කතාබහ කරන්නට සූදානම්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා භූපති නලින් වික්‍රමගේ. භූපති අයිබෝන්.
අයිබෝන් සංජය.
භූපති, මේ අපි දැන් මේ මායා වගේ සිනමා නිර්මාණ පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ දැක්ක, විශේෂයෙන්ම මගේ හිතට එකපාරටම ආපු සිනමා නිර්මාණයේ ප්‍රවේගය පසුගිය දිනවල අපි ශ්‍රී ලංකාවේදී දැක්ක. මායා කියන සිනමා නිර්මාණය අපිට මේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ බිහිවන සිනමා නිර්මාණ අතර වැදගත් තැනක් ගන්න, එහෙමත් නැත්නම් විශේෂ සිනමා නිර්මාණයක් බවට පත්වන්නේ ඇයි?
ඔව් සංජය, ඔයා ඒක ස්ථානගත කරපු තැන හරි මම හිතන්නේ. ඒකටත් එයින් ප්‍රවේගය නිෂ්පාදනය කරපු කණ්ඩායමම තමයි මේ මායා කියන චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ. අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා නිෂ්පාදන කණ්ඩායමේ ඉඳලා අනිත් පැත්තෙන් ගත්තාම ඔයා කිව්ව වගේ මේක ලංකාවේ තරමකට අපි කියන ට්‍රෙන්ඩ් එකක් කියලා, ඒ කියන්නේ මේක ප්‍රවණතාවයක් විදිහට තරමකට නැගීගෙන එන ස්වරූපයක් තියෙනවා ලංකාවේ වාණිජ සිනමාවට නව මුහුණුවරක් ලබා දෙනවා කියන එක. කියන්නේ ඔබ දන්නවා අපි කලිනුත් සංජේ මේ වලසන් මාලාවෙන් කතා කරලා තියෙනවා ලංකාවේ වාණිජ සිනමාව එහෙම නැත්නම් ජනප්‍රිය සිනමාවයි කියලා කියන එක බරපතල අර්බුදයක තියෙන වෙලාවක්. මේක විතරක් මේක කියලා අපි අදහස් කරන්නේ ඊයේ පෙර දන්නේ දැන් අවුරුදු මම කියන්නේ දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ ලංකාවේ වාණිජ සිනමාව කියන විශාල අර්බුදයක තියෙන. ඒකේ තරුණිය නැහැ, අපිට ආදරේ කරන්න තියෙන තරු නැහැ. ඉස්සර විජේමාලිනීට ආදරේ කරා වගේ අපිට අරුවල්ට ආදරේ කරන්නේ නැහැ. අනිත් පැත්තේ හොඳ කතාපුවක් නැහැ. මම හිතන්නේ ඒක බරපතලම ප්‍රශ්නයක්. මොකද දැන් ලංකාවේ මිනිස්සු ගොඩාක් චිත්‍රපටි බලනවා, හොලිවුඩ් චිත්‍රපටි. ඒව කවදාවත් බැලුවා ලංකාවේ මිනිස්සු දැන් වැඩි බලනවා. DVD මිල අඩුවලා තියෙනවා, ඩවුන්ලෝඩ් කරලා බලනවා, සිනමා ශාලාවලට එනවා. මේවත් එක්ක යම් අනන්‍යතාවයක් තියෙන වගේම ප්‍රබල කතාපුවතක්. මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් කතාපුවතක් කියන එක සිනමාවෙන් ගිලිහිලා තියෙනවා. මම කියන්නේ බොහොම ජනප්‍රිය අර්ථයෙන්. එතකොට කර්මාන්තයක් විදිහට සිනමාව මුදල් හම්බ කරන, ඒ කියන්නේ මේ ලාභ ලබන කර්මාන්තයක් විදිහට සිනමාව අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. එතකොට සිනමාවෙන් කවුරුත් ලංකාවේ ලාභ ලබන්නේ නැහැ. ලාභ ලබන්නේ බොහොම කීප දෙනෙක් ඉන්නවා ඉඳලා හිටලා චිත්‍රපටියකින් දෙකකින්. නමුත් ලාභ ලබන කර්මාන්තයක් නෙවෙයි ඒක. තරමක විශාල පිරිවැයක් දරලා තරමක ආකර්ෂණීය චිත්‍රපටියක් හදනවා කියන එක තරමක අසීරු වැඩක්. ඉතින් මම හිතනවා මේ ඩොනල්ඩ් ජයන්ටලා උත්සාහ කරන්නේ ඒ ආකර්ෂණය දිනා ගන්න චිත්‍ර සිනමාවට. අපි දකින ගැටලුත් තියෙනවා ඉතින් මේ සිනමාවේ.
හොඳයි, විශේෂයෙන්ම දැන් අපි ප්‍රවේගය චිත්‍රපටය සමගින් මීට පෙර කතා බහ කරනකොට අපි දුටු සුබවාදී කාරණයක් තමයි විශේෂයෙන්ම මේ නිෂ්පාදනයේ තත්වය. අපි දැක්කා, අපි කියනවා මේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක කියලා. නිෂ්පාදනයේ තත්වය ගත්තාම මේ චිත්‍රපට තරමක ඉහළ තත්වයක තියෙනවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන අනෙකුත් චිත්‍රපට සමග සංසන්දනය කිරීමේදී. දැන් විශේෂයෙන්ම අපිට මේ චිත්‍රපටය තුළත් මේ කාරණය භූපති දකින්න පුළුවන්. දැන් මෙහිදී තියෙන කාරණය භූපති, මේ චිත්‍රපටය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයට නිෂ්පාදනය කරාට පස්සේ වාණිජමය වශයෙන් සාර්ථක වීම කියන කාරණයට මෙවැනි චිත්‍රපට මුහුණ දෙන්නේ කොහොමද?
මම හිතනවා පාවිච්චි කරපු විශේෂණ පදේ හරි සංජේ. ඊටාම නිවැරදි ලංකාවේ චිත්‍රපටි වල සාපේක්ෂව. ඇත්තටම ලංකාවේ නිෂ්පාදනය වෙන චිත්‍රපටි වලට සාපේක්ෂව මේක නිෂ්පාදන ප්‍රමිතිය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් සිනමා ඡායාරූපකරණය, රංගනය, විශේෂයෙන් රංගනය මම හිතන්නේ තරමක හොඳ තැනක තියෙනවා. ඒ වගේම දෘශ්‍ය ප්‍රයෝග, අපි කියනවා මේ ප්‍රොඩක්ෂන් නීට්නස් එක කියන එක. නිෂ්පාදනයේ තියෙන පිළිවෙල හොඳට පිළිවෙලකට කරලා තියෙනවා. අපිට බාධාකාරී නැහැ මේ දර්ශන බලන් ඉන්නකොට. එතකොට ඒ පැත්තෙන් මම හිතන්නේ ඒක අවිවාදෙන් බොහෝ දෙනෙක් පිළිගන්න දෙයක්. ඒක දින නිර්මාණශීලී ගුණාංග ගැන විවාද සම්පන්න වෙන්න පුළුවන්. ඒක අමුමම කොපි කරපුවා අර එහෙමේ තියෙන ප්‍රශ්න ගැන. නමුත් මම හිතනවා ඔබ කිව්වා වගේ බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක් ප්‍රමිති ගත්තම හොඳ මිනි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් දැන් අනිත් පැත්තෙන් කතා කරනකොට ඒක තියෙන ගැටලුව තමයි අසංය මේ මෑත කාලේ නිෂ්පාදනය වෙච්ච බොහෝමයක් අපි මේක කල්ලුත් වැඩසටහනකදී කතා කරලා තියෙනවා. මේවට මතක් කරන්න ඕනේ මේ කලින් ලංකාවේ නිෂ්පාදනය බොහෝමයක් චිත්‍රපටිවල ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ තියෙන ඇතැම් කාරණා ලංකාවට පැවිල්ල තියෙනවා. ඒ තමයි එකක් මේ චිත්‍රපටි නිෂ්පාදනය ගත්තම මේවායි ලාභ රේට්ටු ගැන ලංකාවේ පත්තර වලින් ඇත්තටම ගොඩක් කරලාට බොරු කියන්නේ. එකිනෙ බොරු කියලා කියන්නේ ඒගොල්ලන්ට අවබෝධයක් නැතිකමින් බොරු කියන්නේ මං හිතන්නේ. හිතාමතාම නෙවෙයි. මොකද ඒ කියන්නේ මේගොල්ලන් අද අපිටම ලක්ෂ 100ක් හෝ ලක්ෂ 500ක් වියදම් කරාම චිත්‍රපටියකට ලක්ෂ 500 හම්බුනාම කියන ආදායම් වාර්තා බිනහෙරුව චිත්‍රපටියේ ලාභ හෙව්වා කියලා. ඇත්තම මේක වැරදි කතාවක්. මොකද ඒකෙන් 145ක් හෝ 40ක් තරම සිනමා නිෂ්පාදකවරයාට යන්නේ. ඒ කියන්නේ අවම වශයෙන් චිත්‍රපටියට ගියපු වියදම වගේ තුන්ගුණයක්වත් හම්බ කරන්න ඕනේ චිත්‍රපටියක් ලාභ ලැබුවා කියලා කියනවා. එතකොට මගේ අදහස මේ කිසිදු චිත්‍රපටියක් ඕගොල්ලන් ගණන් හිලව හොයන්න පුළුවන් අවශ්‍ය නම් චිත්‍රපටි සංස්ථාවෙන් මේ කිසිදු චිත්‍රපටියක් ලාභ ලැබලා නැහැ ඇත්තටම සංජය. එතකොට මේ මේක මෙරවි අර්ථකථනයක් සිනමා කර්මාන්තය සම්බන්ධයෙන්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් මෙහෙම චිත්‍රපටි හැදෙන්නේ කොහොමද කියලා. මෙහෙම චිත්‍රපටි හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලංකාවේ විශාල වශයෙන් මුදල් විශුද්ධිකරණයට අදාළව කාරණා ගොඩක් සිද්ධ වෙන තැනක් බවට මේ මහා පරිමාණ සිනමා නිෂ්පාදන පත් වෙලා කියනවා. ඒ නිෂ්පාදකවරුන්ට චිත්‍රපටියෙන් සල්ලි හම්බුනත් නැහැ නැතත් එකයි. ඔවුන්ට අදාළ නැහැ මේකෙන් ලාභ ලබනවා කියන එක. එතකොට චිත්‍රපටි කර්මාන්තයක් විදිහට අර්බුදයට යන පාර්ශව දෙකක් ඉන්නවා සංජීව ශාලා හිමියා සහ ප්‍රදර්ශකයා. ඔවුන්ට යම් ලාභයක් එනවා මේ වගේ උන් කැමති මේ වගේ චිත්‍රපටි වලට. නමුත් ඒ අපි කියන කර්මාන්තය එක්ස්පෑන්ඩ් වෙන්නේ නැහැ. මොකද මේකේ නිෂ්පාදකයාට දැඩි උනන්දුවක් නැහැ තමන්ගේ ලබන ලාභ සහ මේ කර්මාන්තය ප්‍රසාරණය කරලා තමන්ට පවතින. මොකද ඔවුන් වෘත්තීය නිෂ්පාදකයන් විතරට පවතින අය නෙවෙයි. මොකද මතක ඇති ලංකාවේ මෑත අවුරුදු 10ක පමණ 10කට ආසන්න කාලයක් අර හයි බජට් ෆිල්ම්ස් කියලා අපි කියන්නේ කියන්නේ බ්ලොක් බස්ටර් ලොකු ෆිල්ම් චිත්‍රපටි නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන් රජකතා, ඊට පස්සේ දැන් මෑත කාලීනව ප්‍රවේගය, ඊට පස්සේ මායා වගේ චිත්‍රපටි. මේව බැලුවම සැලකිල්ලට ගත්තොත් ඔබට පේනවා ඇති ලංකාවේ සිනමා කර්මාන්ත ප්‍රසාරණය වෙලා නැහැ. එහෙමනම් කොහොමද මේ චිත්‍රපටි නිෂ්පාදනය වෙන්නේ? ඒක තමයි මගේ තියෙන ප්‍රශ්නේ. අනිත් පැත්තෙන් මම හිතන්නේ මහින්ද රාජපක්ෂගේ රෙජීමේ විසින් ලබා දෙපු ටැක්ස් රිලීස් එක. ඒක හොඳ වැඩක් ඇත්තටම. මම විරුද්ධ නැහැ ඒකට දේශපාලනිකව. ඒක හොඳ වැඩක්. ලංකාවේ සිනමා කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදකයන්ට ඔවුන් විශේෂ බදු සහනයක් ලබා දීලා තියෙනවා. එතකොට මේ බදු සහනය නිසා නිෂ්පාදකවරු වෙනවා. ඔවුනුත් මේ වගේම තමයි ඔවුන්ට මේ චිත්‍රපටි පෙන්වුවත් එකේ නැතත් එකේ ඔවුන් එන්නේ බදු සහනය ගන්න. චිත්‍රපටියෙන් ප්‍රොෆිට් එකක් ගන්න නෙවෙයි. එතකොට මේකයි පසුවිම මම නැවත මතක් කරේ සංජී මේ චිත්‍රපටි වලින් ලාභ ලබනවා කියන එක තරමක මිත්‍යාවක්. අනිත් ගැටලුව තමයි සංජී මම දකින්න ඔබ කිව්ව මාතෘකාව ඇතුලේ නැවත වරක් මම හිතන්නේ 60 ගණන් වල සහ 80 ගණන් වල උනා වගේ සිනමා විචාරකයෝ මේ ගැන බොහෝ සෙයින් මම හිතන්නේ හඳනගලා තියෙනවා. අපි මේ මෑත කාලේ ස්වාධීන සිනමා එකමුතු කියලා සිනමා සංවිධානයක් හදාගෙන තිනවා. ඒකෙන් අපි අධ්‍යයනය කරනවා ලංකාවේ සිනමා කර්මාන්තය. ඒක අපි අධ්‍යයනය කරනකොට අපිට දකින්න ලැබෙන විශේෂම දේ තමයි 60 ගණන් වල සහ 80 ගණන් වල ලංකාවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු චිත්‍රපටි වල කොපි ලංකාවේ හැදෙන එක. ඔබත් සඳහන් කරා මේ චිත්‍රපටියේ රීමේක් එකක් කියලා. ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ කාංචනා කියන දමිල සිනමා කෘතිය නැවත නිර්මාණය කරලා තමයි මේ චිත්‍රපටිය හදලා දෙන්නේ. එතකොට ඒ වගේම මේ වෙලාවේ ලංකාවේ තිරගත වෙන සෝමනාථ දිසානායක මහත්මයා අධ්‍යක්ෂණය කරපු සරිගම කියන චිත්‍රපටියත් ලෝක ප්‍රකට සවුන්ඩ් ඔෆ් මියුසික් කියන චිත්‍රපටියේ මේ මං කිව්වා වගේම රීමේක් එකක්. එහෙම නැත්නම් අනුපිටපතක්. එතකොට මේකේ තියෙන ගැටලුව නේ කතා කරන්න තියෙන මාතෘකාව තමයි ලංකාවේ මම අර කිව්වා වගේ අපි සිනමා කර්මාන්තය සලකලා බලපුවාම ලංකාවේ ඉතිහාසයේ 960 ගණන් වලත් 980 ගණන් වලත් මේ ගැටලුවටම මූණ දීලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියානු චිත්‍රපටි කොපි කිරීම. මේක දැන් අපිට දාර්ශනිකව, ඒ කියන්නේ කර්මාන්තයේ දාර්ශනිකරණය කරොත් අපිට අහන්න තියෙන ආචාර ධර්මීය එහෙම නැත්නම් ethical ප්‍රශ්නේ තමයි මේක මෙහෙම කොපි කරන්නේ හරිද නැරදීද? ඉතින් මේක මම හිතන්නේ කර්මාන්තයක් ඇතුළේ අහලා වැඩක් නැහැ. විශේෂයෙන් ලංකාව වගේ සංස්කෘතිකව සහ කර්මාන්තය වශයෙන් දුප්පත් රටක සංජය. ඒ කියන්නේ අපේ රටේ හොඳ තිරපිටපත් නැහැ. අධ්‍යක්ෂකවරයෙක් වැඩ කරන්න ගියාම මම හිතන්නේ ලංකාවේ විශාල ගැටලුවක් මෑත කාලීනව ආකර්ෂණීය කතා පුවතක්. ඒ කියන්නේ ලංකා මිනිස්සු චිත්‍රපටි බලනවා. ඒ වයින් වෙන රටවල් වලින් වෙනස් වෙච්ච යම් අනන්‍යතාවයක් තියෙන ලංකාවේ නාගරික හෝ ග්‍රාමීය හෝ ජනතාවගේ කතා පුවතක් රැගත් ආකර්ෂණීය කතා පුවතක්. අපි කියනවා ඒකේ සාහිත්‍ය ගුණාංගම ඇතුළුව සිනමාත්මක ගුණාංගත් ඇතුළත් කරගෙන ලියන්න පුළුවන් තිරපිටපත් කියන ඒවා ජනප්‍රිය සංස්කෘතියට නැහැ. යම් උත්සාහයක් කරන එකම කෙනා දිගටම උදේකාන්ත වර්ණසූරිය. එතකොට මේකේ හරි වැරද්ද මම හිතන්නේ මාකට ඇතුළේ කතා කරලා වැඩක් නැහැ. නමුත් අපිට තියෙන්නේ මේකයි. මේකත් එක ලංකාවේ අපිට කියන්නේ මිනිස්සුන්ගේ මනෝලිංගිකත්වයේ චිත්‍රපටියත් එක්ක තියෙන ප්‍රතිනිෂ්පාදනය වෙනවා. මේක තමයි අනිත් කාරණේ. නිකම්ම නිකන් රීමේක් චිත්‍රපටියක් වෙනවා විතරක් නෙවෙයි, චිත්‍රපටියෙන් අපේ මනෝලිංගිකත්වය ප්‍රතිනිෂ්පාදනය වෙනවා. මම හිතන්නේ සංජී අපි සංකීර්ණව කතා කරකොට යුතු මානේ තියෙන්නේ ඒ කලාපයේ කියලා. කොටු විකාලේ උරාලා කියවලින් ඇසුගුල්ලා විව ඇත පහළට පැති පැති ගන්නේ මබුහාරා හත මිරිකා කුරුකිස මත කසලා ගිනිහියෙන් විත හිස අවුලතේ
හොඳයි භූපතිමා, තවත් කාරණයකට මේ චිත්‍රපටය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට කැමතියි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපවන්නේ රංජන් රාමනායක. මේ ප්‍රධාන චරිතය සංක්‍රාන්ති ලිංගික චරිතයක්. අපි කියනවා මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කැරක්ටර් එකක් කියලා. මේ චරිතය චිත්‍රපටය තුළ නිරූපණය වීම, එහෙමත් නැත්නම් චිත්‍රපටය තුළ එළිදැක්වීම අපේ ලංකාවේ සමාජීය වටපිටාවත් එක්ක අපිට අර්ථකථනය කරන්න පුළුවන් කොහොමද භූපති?
තාම හොඳ ප්‍රශ්නයක් සංජය. මොකද අපි මේ වෙලාවේ සාකච්ඡා කරපු ඔබට මතක ඇති සයපටි කුසුම කියන, එහෙම නැත්නම් ෆ්‍රැන්ජිපානි කියන චිත්‍රපටිය සමන්තරා ගත්තත් මේ චිත්‍රපට දෙක සමන්තරව තිරගත වුණේ. මේ තිරගත වෙද්දී රංජිපානි සම්මු ප්‍රතිරෝධයක් ආවත් මායා චිත්‍රපටියට එහෙම එකක් අපිට පෙන්වන්නට තිබෙන්නේ නැහැ. මොකද මායා චිත්‍රපටිය එක ඉදිරිපත් කරන ස්වරූපයෙන්ම මම හිතනවා ඒ පැත්තෙන් තරමක් ටැක්ටිකල් කියලා මේ මාතෘකාව. මම අර කලින් ප්‍රශ්නෙට ඔබගේ උත්තර දීපු තැනින් නැවැත්තුවත් අපේ මනෝලිංගිකත්වයේ චිත්‍රපටිත් එක්ක ප්‍රතිනිෂ්පාදනය වෙන්නේ කොහොමද කියන එකේදී කාරණා දෙකක් වැදගත් මේ චිත්‍රපටිය සම්බන්ධයෙන්. එකක් තමයි මේ සංක්‍රාන්ති ලිංගිකත්වය චිත්‍රපටයේ තිරගත වෙන ස්වරූපය. අනිත් පැත්තෙන් ගත්තම ලංකාවේ මෑත කාලේ වෙච්ච දෙමළ ජනතාවත් සමග තිබ්බ වාර්ගික අර්බුදය කියලා කියන, එහෙම නැත්නම් අපේ ලංකාවේ තිබ්බ එතනික් ප්‍රොබ්ලම් එකේදී මේ චිත්‍රපටියේ එකක් ආමන්ත්‍රණය වෙනවා බොහොම සුළු වශයෙන්. අපි කියනවා සබ්ජෙක්ට් එකක් විදිහට, අතුරු වියමනක් විදිහට, උපවියමනක් විදිහට, කොහොමද ප්‍රධාන චරිතේ රංජන් රාමනායක රගෙන මායාගේ චරිතේ ඔල්පසු බිමට යම් දෙමළ දමිළ සම්බන්ධයක් තියෙනවා. ඔහුගේ තාත්තා සමග මෙහෙම දමිළ සම්බන්ධයක් මේ කතා පුවතේ හදනවා. එතකොට මේ අතුරු කාරණා දෙකක්, ඒ කියන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ඍජුව බාරගන්නේ නැති අතුරු කාරණා දෙකක් මේ චිත්‍රපටියට දාගෙන තියෙනවා. ලංකාවේ මෙතුවක් එහෙම චිත්‍රපටිවල වෙලා නැහැ. නමුත් මේ චිත්‍රපටිය ගලාගෙන යන ස්වරූපයත් එක්ක මගේ අදහස මිනිස්සු මේකට යම් තරමකට සාමාන්‍යකරණය වෙනවා. ඒ කියන්නේ මේ මේ මාතෘකාව බාරගන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ ඒක වෙන්නෙම මේක හීරොයික් චරිතෙන්. ඒ කියන්නේ හරිම වීර ක්‍රියාවක් විදිහට තමයි මේ ඒක. අනිත් පැත්තෙන් දැන් මේ මේ ප්‍රධාන චරිතය අපිට දිනන්න නම් අපිට ගෑණියෙක් වෙන්න වෙනවා කියන එක. ඒතර අපි දන්නවා ගැහැණු අය විශේෂයෙන් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය දේශපාලන, දැන් මේ අද අපි කතා කරනකොට ජයලලිතා මහත්මිය බහප්‍රාප්තිලා තියෙන්නේ දකුණු ඉන්දියාව දේශපාලනයේ විශාල බලපෑමක් කරපු චරිතයක්. එතකොට අපි දන්නවා දකුණු ඉන්දියාවේ දේශපාලනය ඇතුළේ මේ කාන්තා චරිතයේ විශාල භූමිකාවක් තියෙනවා. ඒතර මේ චිත්‍රපටියේ මේ ප්‍රධාන භූමිකාව රඟපාපු චරිතය කාන්තාවක් සමාජයෙන් පරිගන්නේ. අපි දන්නවා නමුත් තනිකටුම් පියාඹන්න වගේ චිත්‍රපටියක් මේක අනිත් පැත්ත කිව්වේ. පැණි පිටි සමාජය ෆයිට් කරන්න බෑ. පිරිමිත් එක්ක ඉන්නවා වෙන අමාරු වෙන්නේ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව අපි කියනවා ජෙන්ඩර් එක පිළිබඳ තරමක ජනප්‍රිය ආකාරයක ටච් කරාට මට හිතෙනවා ලංකාවේ තරමක තීරණාත්මක චිත්‍රපටියක් කියලා මේක. මොකද ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු එකක් මේක බාර ගන්න සූදානම් නැහැ. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන එක බාර ගන්න සූදානම් නැහැ. ඒක වක්ර මාර්ගයකින් ජනප්‍රිය ආකාරයකට චිත්‍රපටිය ගෙනලා දුන්නම මිනිස්සු බාර ගන්නවා ඒක. මම දැක්කනේ කවුරුත් එක්ක විරුද්ධ වෙන hina වෙලා බොහොම අපි මේ පැත්තට ගිහිල්ලා අපි අනන්‍ය වෙලා මේ චරිතයට සාමාන්‍යයෙන් ජනප්‍රිය චිත්‍රපටිය වෙනවා වගේ අපි වෙනවා. මම හිතන්නේ මේ පැත්තෙන් මේක කෙනෙකුට ගන්න පුළුවන් ඕනනම් ධනාත්මකයි කියලා. නමුත් මේ වගේ දේවල් හදනවා කියලා ලෝකයේ දේශපාලනයට මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ පවතින සමාජය වෙනස් වෙන්නේ නැහැ. සමාජය පිළිබඳ නැවත සංකීර්ණව හිතන්නවත් මිනිස්සු පෙළඹෙන්නේ නැහැ මේ වගේ චිත්‍රපටි වලින්. මොකද එකම දෙයයි වෙන්නේ අපේ හැබෑ ස්වરૂපය, කියන්නේ අපේ අපි ඇත්තටම ජීවත් වෙන ආකෘතිය, දෘෂ්ටිවාදී ආකෘතිය යම් ධර්මයකට මේ චිත්‍රපටියෙන් පෙන්වන්නට සලස්වන. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ අපි බොහෝමයක් ගෑනු මත යැපෙන රටක්. මම චිත්‍රපටියට කියන කියවීම ඒකයි. ඒ කියන්නේ අපි එක පැත්තකින් අපේ රටේ ප්‍රධාන ආර්ථිකය ගත්තම අපි විශාල ප්‍රමාණයක් කාන්තාවන් මැද පෙරදිග ගිහිල්ලා හම්බ කරන එක ලංකාවේ ආර්ථිකයේ විශාල පෝෂන් එකක්. අපි කියන විශාල ධනස්කන්ධයක්. මැද පෙරදිග ගිහිල්ලා දුක් විඳගෙන ඉතාම කුරිරු වද විඳනට ලක් වෙලා එන ජනතාවගේ තල්ලු වලින් තමයි ලංකාවේ ආර්ථිකය දුවන්නේ. නමුත් ලංකාවේ දේශපාලනීකරණය වෙලා නැහැ ඇත්තටම කාන්තාව. අපි කිව්වට ලංකාවේ කාන්තාව මේ ෆිරිමාවෝ චන්ද්‍රිකාව පෙන්වුවට ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවකින් බොහොම 140යි මේ යම් පෞරුෂයක් ඇතුව දේශපාලනයේ නිරත වෙන්නේ. පක්ෂ දෙක තුනම ගත්තත්. නමුත් මේ මාතෘකාව සැලකුවම මම මේ අනිත් වෙන පැත්තකට ගෙනිච්චා නෙවෙයි. මොකද මේ කාන්තාවක් වීම, ඒ කියන්නේ මේ සමාජ ජයග්‍රහණයේ උදෙසා කාන්තා භූමිකාවක් ගැනීම කියන එක මම හිතනවා ලංකාවට තරමක් අලුත් කියලා. මම දැකලා තියෙන ලංකා සම්භාව්‍ය සිනමාව ගත්තත් අනිත් පැත්ත. ඔබ ගෑණියෙක් නම් ඔබට පිළිමයක් වෙන්න වෙනවා සමාජ ජයග්‍රහණය ගන්න කියන එක. නමුත් මේක අනිත් පැත්තට ගලවලා තියෙනවා ස්ත්‍රී රූපකය කියන එක සම්පූර්ණයෙන් උඩියට ඉකුරු කරලා තියෙනවා. නමුත් මේකේ තියෙන ගැටලු තමයි මේ තර්කණය ගැලපෙනවා දකුණු ඉන්දියාවට. දකුණු ඉන්දියාවේ සමාජයේ ඇත්තටම වෙන දෙයක් තමයි මේ අරගෙන තියෙන්නේ. නමුත් අපි ගෙඩි පිටින් මේක ලංකාවට ගෙනලා බැස්සුවම ලංකාවේ සමාජයේ මේකේ තියෙන අන්තර් සම්බන්ධය කොයි වගේද කියන එක ඇත්තටම ටිකක් ගැටලු සහගතයි. ඒ තරමක දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ දෙයක්. අනිත් පැත්තෙන් තියෙන කාරණේ තමයි මම යෝජනා කරපු මාතෘකාව මේකට දමිළ සම්භවයේ තියෙන සම්බන්ධය ගත්තම මම හිතනවා ඒක බැලු බැලමට හීරොයික් අපි කියනවා වීර ක්‍රියාවකින් නැවතුණාට ඒකේ තියෙන හිංසනීයත්වය යම් තරමකට උපමා රූපිකව මේ දමිළ සමාජයට සම්බන්ධ කිරීම මට හිතෙනවා මේ වෙලාවේ ඒ තරම්ම හොඳ වැඩක් නෙවෙයි කියලා. දේශපාලනිකව සැලකුවොත් මොකද දමිළ සිනමාවේ, දකුණු ඉන්දියානු සිනමාවේ මේ වයලන්ස් එක තියෙනවා, හිංසනය තියෙනවා සංජය. නමුත් මේක දමිළ සමාජයත් එක්ක තියෙන අන්තර් සම්බන්ධය කියන එක මම හිතන්නේ ගොඩක් සංකීර්ණයි. දමිළ සමාජයේ වගේ හිංසනීයද කියන එක එහෙම අන්තර් සම්බන්ධයක් නැහැ. සිනමාවේ සහ සමාජයේ අතර ධනාත්මකව ගත්තත් ඍණාත්මකව ගත්තත් එකට එකේ සම්බන්ධයක් නැහැ. ඔබ චිත්‍රපටවලින් හොඳ පෙන්වයි කියලා ඒ සමාජය හොඳ වෙන්නේ නැහැ. ඔබ චිත්‍රපටිය නරකක් පෙන්වුවා කියලා ඒ සමාජය නරක නෑ. නමුත් මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධය වෙන වක්‍රාකාරයකින් යම් සංකීර්ණත්වයක් නිරූපණය කරනවා. මම හිතන්නේ මේ පැත්තෙන් ගත්තම අපි බලන් ඉන්න වෙනවා මේක ට්‍රෙන්ඩ් එකක් විදියට ආවොත්. මේ චිත්‍රපටියේ ගැටලුවක් නැහැ. මේක ප්‍රවණතාවයක් විදියට ආවොත් මම හිතනවා තරමක බරපතල විදියට කතා කරන්න වටක අපිට මේ සිනමා ශානරය ඇතුලේ තියෙනවා කියලා.
ඒ අප සමගින් කතා බහට එකතුනේ සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. ඔබට පුළුවන් මෙවර නොදුට සිනමා විශේෂාංගය සහ පසුගිය නොදුට සිනමාව විශේෂාංග සමගින් එක්වනට අපගේ වෙබ් අඩවිය ඔස්සේ අපගේ වෙබ් අඩවියේ මාසික විශේෂාංග සඳහා වෙන්නුණු වෙනමම අංශයක් ඇති බවත් මතක් කර දෙන්නට කැමති sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. එහෙමනම් මායා චිත්‍රපටයේ මේ ගීතයත් සමගින් අපි අදට නොදුට සිනමාවෙන් සමුගෙන යන්නේ ලැබෙන මාසයේදීත් තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින් එක්වන බලාපොරොත්තු වෙමි.
ඉන්නේ ඇවිදින්න ආවාදෝ මේ කඳුමානේ දැතින් අල්ලන්න රැතුන් යාමේ හඳපානේ රැමල් අතුරන්න පින්නේ නැවණු යහනාවේ යන්තම් මුමුණන්න කාටත් මේ සෙනහද ගීතේ තරුණිලේ සිහිලලේ ඉගිලෙන්නේ සන්තෝෂේ ඔබ ලඟු හැමවාරේ උණුසුමේ හිත මාගේ කැළඹිලේ දිව යන්නේ හැඟුමක්දෝ හදපතුලේ හසරැල්ලෙන් පවසන්නේ රහසක්දෝ නොහැඟෙන්නේ මීදුම් මොවිල්ලේ සීතයි පාවෙන්නේ ගඟුලල්ලේ දියවෙන්නේ පුන්සඳ රැතිස්සේ නොගලා ඔය ආදර ගීතය ඇයි ඔබ මෙතුවක් දොළුයේ හංගාගෙන පීදෙන හීනය මන්දැයි ඇලින් නවතින්නේ ජීවිතත් මයි ජීවිතේ ගීතයයි ඔය ආදරේ මීවිතත් මයි ජීවිතේ ගීතයයි ඔය ආදරේ ඊනෙන් ඇවිදින්න ආවාදෝ මේ කඳුමානේ දැතින් අල්ලන්න රැතුන් යාමේ හඳපානේ රැමල් අතුරන්න පින්නේ නැවණු යහනාවේ යන්තම් මුමුණන්න කාටත් නැසෙන හද ගීතේ තනින්නේ සිහිලන්නේ ඉගිලෙන්නේ සන්තෝෂේ ඔබ ලඟු හැමවාරේ මනසුමේ හිත මාගේ කැළඹිලේ දිව යන්නේ හැඟමක්දෝ හදපතුලේ හසරෙල්ලෙන් පවසන්නේ රහසක් දෝ නොහැඟෙන්නේ